මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නම් ආජීවශ්‍රමක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවනකාලෝ අයං භදන්තා. ධම්මසවනකාලෝ අයං භදන්තා. ධම්මසවනකාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. දිස්වාදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරෝපධින්. අරියෝ නරමති පාපේ පාපේ නරමති සුචීති. සදහවත් පින්වතුනි, ලෝකේ ආදීනව පක්ෂය ගැන අවබෝධය ගැඹුරු තරමට නික්ඛම්ම සංකල්පය මේරීමටපත් වෙන්නේ. නික්ඛම්ම සංකල්පය මෝරාගිය ප්‍රමාණයටයි පැවිදි ජීවිතයක පරමාර්ථය මුදුන්පත් කරගන්න පුළුවන් වන්නේ. ගිහි සැපයත් පැවිදි සැපයත් අතර වෙනස හරියාකාර තේරුම් නැගත්තොත් පැවිදි ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා අතීතයේ ආචාර්යවරු පැවිදි අපේක්ෂකගේ සිත ශක්තිමත් කරන්න නොයෙකුත් උපාය මාර්ග යෙදුවා. මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කතාවෙනුත් ඒකට නිදර්ශනයක් ලැබේවි. මහා කච්චාණ මහරහතන් වහන්සේ අවන්ති රටේ කුරරගර කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලයේ සෝණ කුටිකන්න කියන උපාසක මහත්මයෙක් උපස්ථායක හැටියට හිටියා. මේ සෝණ කුටිකන්න උපාසක මහත්මයා ඒ කුරරගර ප්‍රදේශයේ ඉතාමත්ම ධනවත් ශ්‍රද්ධාවන්ත කාළී කියන උපාසිකාවගේ පුතෙක්. එක දවසක් මේ සෝණ කුටිකන්න උපාසක මහත්මයා විවේකීව භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ඇති වුණා. මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන ආකාරයට පිරිසිදු බ්‍රහ්මචාර්යාව ගිහි ජීවිතයේදී ආරක්ෂා කර ගැනීම අපහසුයි. මම අමාරුයි. ඒක නිසා මම මේකේ ශ්‍රැවුල් ඉවත් කරලා කාෂාය වස්ත්‍රය ඇඳගෙන ගිහි ගෙන්නික්ම පැවිදි වෙන්න ඕන. ඒ අදහස ඇති වුණාට පස්සේ ගිහිල්ලා කච්චාණ ස්වාමීන් වහන්සේට මේ තමන්ට මෙහෙම අදහසක් ඇති වුණා කියලා ප්‍රකාශ කරලා ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාණ ස්වාමීන් වහන්සේ කියනවා, සෝණ යාව ජීව වශයෙන් දිවිහිම් කොට එක ආහාර වේලකින් යැපෙමින් තනි අහනේ නිඳමින් සාධන බ්‍රහ්මචාරයාව රැකීම දුෂ්කරයි, අමාරුයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට කාලානුරූපව ඉඳලා හිටලා පිළිවස් රැකීම් වශයෙන්, උපෝසත අට්ඨංග සීල් රැකීම් වශයෙන් එක ආහාර වේලකින් තනියහනේ නිදමින් මේ විදිහට ඒ ප්‍රතිපත්තියේ බ්‍රහ්මචර්ය ආක්‍රමය ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ අර සෝණ කුටිකන්න උපාසක මහත්මයාට පැවිදි වීම පිළිබඳව තිබුණු උනන්දුව අඩු වුණා. නැවත ගිහිල්ලා නැවතත් භාවනා කරන අවස්ථාවේදී ආයිත් අර දැඩිව හිතට ආවා, මේ ගිහි ජීවිතේ අමාරුයි, පිරිසිදු බ්‍රහ්මචර්යාව රකින්න මම පැවිදි වෙන්න ඕන කියලා. නැවත වරක් ගිහිල්ලා මහා කච්චාණ ස්වාමීන් වහන්සේගෙන් අර වගේම අවසර ඉල්ලුවා. නමුත් මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ආයිමත් ඒක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් කිව්වා, මේක දුෂ්කරයි, ඒක නිසා ඔය ගිහි ජීවිතේ මේතිගෙන ඔය විදිහට යාව ජීව නෙවෙයි කාලානුරූපව බ්‍රහ්මචාරියව රකින්න උත්සාහ වෙන්න. ඉතින් ඒ අවස්ථාවෙත් ඒ අදහස යටපත් වෙලා නැවතත් ගිහිල්ලා තුන්වෙනි වරටත් භාවනාවේදී අර දැඩිවම මේ හිතවිල්ල ඇවිල්ලා මහා කච්චාණ ස්වාමීන් වහන්සේගෙන් නැවතත් ඉල්ලා හිටියා. අන්න ඒ අවස්ථාවේ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ සෝණ කුටි කන්න උපාසකවරුන් නැහේ පැවිදි කළා. පැවිදි කරලා අවුරුදු 3කට පස්සේ බොහොම අමාරුවෙන් උපසම්පදාව සඳහා සංඝයා වහන්සේලා 19ක් එහෙම මෙන් සොයාගත්තා. මොකද හේතුව අවන්ති රටේ සංඝයා වහන්සේලා බොහොම හිගයි. ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි උපසම්පදාවට සංඝ ධන පූර්ණ වශයෙන් දස නමක් සොයාගෙන උපසම්පදාවක් දුන්නා. ඉතින් මේ සෝණ කුටිකන්න ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලා පස් කාලය ගත කළාට පස්සේ මෙන්න මෙහෙම හිතවිල්ලක් ආවා. භාග්‍යවතුන් වහන්සේ, එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ස්වરૂපයේ කියලා මා අහලා තියෙන මිසක් මට තාම සියසින් දකින්න බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේ මට දකින්න ලැබෙනවා නම් මට බොහොම ලොකු දෙයක්. ඒක නිසා මම උපාධ්‍යාන වහන්සේ අවසර දෙතොත් බුදු පියාණන් වහන්සේ දකින්න වඩින්න ඕන කියලා චාරිකාවට. ඊළඟට කුටිකන්න ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහා කච්චාණ ස්වාමීන් වහන්සේට ඒ අදහස කියලා අවසර ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාණ ස්වාමීන් වහන්සේ සාදු සාදු කියලා ඒක බොහොම සතුට ප්‍රකාශ කළා. යන්න සෝණ ගිහිල්ලා ඒ පහදවන සුළු ස්වરૂපය ඇති ඒ ශාන්ත දාන්ත වූ ශාන්ත වූ මනස ඇති ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න. දැකලා මගේ වචනේ භාග්‍යතුන් වහන්සේගේ සුව දුක් විමසලා වන්දනාව කරන්න. ඒ උපාධ්‍යායන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පා වඳිනවා කියලා. එළයි විදිහට ආශිර්වාදාත්මකව ඒක අනුමත කළා. ඉතින් සෝණ කුටිකන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු වහන්සේන්ට මැඳලා පැදුණු කරලා තනසුන් සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන දුර ගමනක් අවන්ති රටේ ඉඳලා ජේතවනාරාමයේ බලා පිටත් වුණා. ඉතින් අනුපිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් එහෙම චාරිකාවේ වැඩම කළා. එක දවසක් දා ජේතවනාරාමයට පැමිණියා. පැමිණලා බුදු පියාණන් වහන්සේ දැකලා අර තමන්ගේ ගුරු හාමුදුරුවෝ කිව්ව විදියටම වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේත් සාමාන්‍ය සුපුරුදු ආකාරයටම ඒ විදිහ ආගන්තුක භික්ෂුවක් ආවහම සතුටු සාමීචි සතාවේ යෙදුනා. කොහොමද ඒ චාරිකාවේදී ඒ ගමනේදී හොඳට පිණ්ඩපාත හිම ලැබුණාද, කරදර වුණාද, තුවසේ ආවද කියලා. ඉතින් එසේ ස්වාමීනි කියලා හැම කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්ද මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනවන්න කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ හිතුම් පැතුම් හරියට දන්න නිසා තේරුම් ගත්තා මේ විදිහේ විශේෂ කීමනක් කියන්නේ සෙනසුනක් පනවන්න කියලා. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම අවසර දෙන්නේ තමන් වහන්සේගේම ගඳ කිලියේ තමන්ගේ ගඳ කුටියේ ඒ භික්ෂුව රාත්‍රිය ගත කරනවා දකින්ට කැමති නිසා වෙන්න ඕන කියලා තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගඳ කුටියම සෙනසුන පැනෙව්වා මේ සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ. ඉතින් ඊළඟට ඒ එදා රාත්‍රි වැඩි කාලයක්ම බුදු පියාණන් වහන්සේ එලිමහණෙහි භාවනානුයෝගීව ඉඳලා පාසෝදගෙන කුටියට වැඩම කළා. සෝන ස්වාමීන් වහන්සේත් එලිමහණෙහි භාවනාවේ වැඩම කළා. රාත්‍රි වැඩි කාලයක් භාවනා කරගෙන ඉඳලා සේනාසනෙට ඇතුල් වුණා. ඊළඟට අපට අහන්න ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ උදෑසන අලුයම් කාලයේ අවදි වෙලා සෝන ස්වාමීන් වහන්සේට කියනවා, භික්ෂුව ඔබට ධර්මයක් දේශනා කරන්න වැටහේවා කියලා. අනේ එතකොට සෝන ස්වාමීන් වහන්සේ තමන්ට කටපාඩම් තිබුණු දැන් මේ කාලයේ සූත්‍ර නිපාත නැමැති ධර්ම ග්‍රන්ථයේ අඩංගු වන ධාතාමය සූත්‍ර 16ක්. ඒකට කියන්නේ අට්ඨක වර්ග කියන පරිච්ඡේදයේ සඳහන් වෙන ගැඹුරු අර්ථවත් ධාතාමය සූත්‍ර 16ක්ම කටපාඩමින් ඉතාම හොඳ ස්වරයෙන්, ඊට ගැළපෙන නිස්වරයෙන් හොඳට ශබ්ද නගලා දේශනා කළා. ඒක අහලා භාග්‍යවතුන් වහන්සේ ඉතාම සතුට ප්‍රකාශ කළා. බොහොම හොඳයි භික්ෂුව, ඔබ හොඳ ස්වරයෙන් ඉතාමත්ම පැහැදිලිව නිදොස්ව ගලා යන අර්ථය පිළි කරන අන්දමේ හොඳ ස්වරයකින් සූත්‍ර දේශනා කළාය. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනෝ මහණ ඔබට වස් කීයද කියලා. එතකොට සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි මට එක වසයි තියෙන්නේ. සංඝයා වහන්සේලාගේ වයස ගන්නේ ගත කළ වස් කාලය අනුවයි. ඉතින් එක වසයි මට තියෙන්නේ කියලා කිව්වා. උපසම්පදාවෙන් එක වසයි. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා, මොකද්ද මහණ මෙච්චර කල් කළේ කියලා. මෙච්චර කල් මොකද කළේ? එතකොට සෝන ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි මම මේ කාමයන්ගේ ආදීනව පක්ෂය නම් මම දැක්කා. ඒ වුණත් ගිහි ජීවිතේ නයිපුත් කම් කටළු කරදර වැඩ කටයුතු නිසා මේ විදිහට මට පැවිදි වීම පමා වුණා කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අපි මර මාතුකා වශයෙන් වදාළ ගාථාව වදාළේ. ඒ ගාථාව ඇත්ත වශයෙන් අර උදානපාළි කියන ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ ග්‍රන්ථයේ තියෙන්නෙම ප්‍රීති වාක්‍ය වලට මුල් තැන දෙන ආකාරයෙන්. ඉතින් ඒ ප්‍රීති වාක්‍යයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තමයි අපි මුලදී කිව්වේ. දිස්වා ආදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදීන් අරියෝ න රමති පාපේ පාපේ න රමති සුචි. ලෝකේ ආදීනව පක්ෂය දැකලා නිරුපදී නම් වූ සියලුම උපදීන් ඒ අතහැරීම් කියලා කියන නිමන, නිරුපදී නම් වූ නිර්වාණය දැනගෙන, නිර්වාණ ධාතුව දැනගෙන ආර්ය පුද්ගලයා පාපෙහි නොඇලේ, පිරිසිදු තැනැත්තා පාපෙහි නොඇලේ කියන ඒ කෙටි අදහස එතන තියෙන්නේ. ඉතින් ඒ මේ සෝන ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති සූත්‍ර පිටකයේ පින පිටකයේ තව හුඟක් ඒ තැන්වල තියෙනවා. මෙතන අර ප්‍රීති වාක්‍යයට මුල් තැන දීපු ආකාරයට දීපු නිසා මේ ටිකයි තියේ වෙන්නේ. මේ ටික මුල් තැන තියාගෙන අපි අනිත් කරුණුත් ඒ අවස්ථානුකූලව එකතු කරගනිමින් දැන් ඊළඟට මේක පිළිබඳ යම් කිසි විවරණයක් කරන්න බලමු. අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ මේ කථාන්තරය තුලත් ගාථාව තුලත් ඇතුළත් වෙන වටිනා අදහස් ටික මතු කර ගැනීමයි. ඉතින් පළමුවෙන්ම අපි මේකට හිත යොදනකොට මේ පින්නතුන්ටත් සමහර විට සැක උපදින විදිය කාරණාත් මෙතන තියෙන නිසා අපි ඒවා පිළිවෙන ආකාරයට එකින් එක අරගෙන බලමු. දැන් මේ මහා කාච්ඡාන කියන ස්වාමීන් වහන්සේ සීමසේ කෙනෙක් නෙවෙයි, මේ බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගෙන් ඒතදග්ග කියන ඒ ඒතදග්ග තනතුරක් සම්මාන වශයෙන් ලබාපු කෙනෙක්. මේ ඒතදග්ග තනතුර කියලා කියන්නේ පින්නතුනි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චාරිත්‍රයක් තිබුණා. හැම බුදුවරුන්ගේම චාරිත්‍රයක් තමන්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙම යම් යම් අංශවලින් විශේෂ ශක්තියින් නැති යයි හඳුන්වා දෙන සංඝයා වහන්සේලාට ඊත දග්ගම් භික්කවේ මම ශාවකාණං ආදී වශයෙන් මාගේ ශාවකයන් අතර මෙන්න මේ මොහු එහෙම නැත්නම් මෑය අග්‍රයි ප්‍රධානයි කියලා ඊළඟට ඒ කාරණිය සඳහන් වෙනවා. මෙන්න මේ කාරණිය. ඒ විදිහට මහා කච්චාණ ස්වාමීන් වහන්සේට ප්‍රධානත්වයේ අග්‍ර ස්ථානිය ලැබුණේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කිරීමේ දක්ෂ වික්ෂූන් වහන්සේලා අතර අග්‍රයි. ඒ විශේෂ දක්ෂතාව මහා කච්චාණ ස්වාමීන් වහන්සේ තුල තිබුණා. ආර්ථකතන වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර කෙටි කියමන දීර්ඝ වශයෙන් විස්තර කිරීම. ඉතින් ඒ විදිහේ වටිනා ස්වාමීන් වහන්සේ නමක්. ඊළඟට ඒ වගේම මේ කතාවේ කියවුණා මේ අවන්ති රටේ භික්ෂු සංඝයා ඉතාම අඩුයි කියලා. ඉතින් එහෙම එකේදී මේ අපිට සමහර විට සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ මහා කච්චාණ හාමුදුරුවෝ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ අර සෝන කුටි කන්න උපාසකුන් නැහේ පැවිදි වෙන්න අවසර ඉල්ලුවාම ඒක දෙසරයක්ම ඒකට එක ප්‍රතික්ෂේප කළේ. අපි නම් බලාපොරොත්තු වෙන්නේ කියන්න තියුනේ මේ විදිහේ දෙයක්. අපේ ප්‍රදේශයේ සංඝ බලය බොහොම අඩුයි, බොහොම හොඳයි, ඉක්මනට පැවිදි වෙන්න තවත් පුළුවන් නම් 10-15 දිනක එකතු කරගෙන ඉන්නේ අපිට පිළිකර සොයා ගන්න පුළුවන්. හොඳ පැවිදි පින්කම පවත් ගන්න පුළුවන් කියලා ධෛර්ය කරනවා වෙනුවට මේ පැවිද්ද දුෂ්කරතාව ප්‍රකාශ කළා. ඒ දුෂ්කරතාව ප්‍රකාශ කළ වචනත් ඉතාම වැදගත්. කාලෝචිත හැටියට හැංගෙන නිසා මේ කාරණා මතු කරලා දෙන්නේ. එතන මේ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ පැවිද්ද දුෂ්කරකම පෙන්වුවේ මෙහෙමයි. යාව ජීව කියන වචනිය සඳහන් වෙනවා. මේ පැවිද්ද කියන එක ඒකේ අදහස යාව ජීව දිවි හිම් කොට දිවි අතීතා එක ආහාර වේලෙන් යැපෙමින් තනි යහනේ නිදමින් බ්‍රහ්මචර්යාව රැකීම. ඒක අමාරු දෙයක්. එතකොට ඒ කාලේ අපිට මෙයින් පේනවා ඒ කාලේ පැවිද්ද කියන එක తాවකාලික සංකල්පයක් නෙමෙයි තුනේ යාව ජීව සංකල්පයක්. මේක බොහොම බැරෑරුම් එකක් හැටියට. මේක ලීල් කරගත යුතු දෙයක් නෙවෙයි. දැඩි අදිෂ්ඨානයකින් ගත යුතු ජීවිතය පිළිබඳ දැඩි තීරණාත්මක පියවරක් තමයි පැවිද්ද කියලා කියන්නේ. අභිනික්මන කියලා කියන්නේ ආවට ගියාට කරන දෙයක් නෙවෙයි. සදියක දෙයක පොඩි නිවාඩුවකට ගිහිල්ලා එනවා වගේ දෙයක් නෙවෙයි. බුද්ධ කාලයේ පැවිද්ද කියන එක ජඹුරු අදහසකින් ජඹුරු නික්ඛම්ම සංකල්පයකින් ගත යුතු තීරණාත්මක පියවරක් බවයි අපිට මෙයින් පේන්නේ. ඒක නිසායි අර මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ඒකට තාම සුසුසුකම තැහෙන පමණ මේකීමක් අර උපාසකුන් හැතුල නැති බව දන්න නිසායි දෙවරක්ම ප්‍රතික්ෂේප කළේ. නමුත් ඒ වෙක්කම ඒ වෙනුවට විකල්ප ක්‍රියාමාර්ගයක් පෙන්නුවා. එහෙමනම් කරන්න තියෙන්නේ මොකක්ද? පැවිදි වෙන්න තරම් යාව ජීවිත වශයෙන් ඒ තරම් දැඩි කැපවීමකින් ඒ පියවර ගන්න ශක්තිය නැත්නම් කරන්න තියෙන්නේ ගිහි ජීවිතයේම ඉඳගෙන කාලයුත්තම් කාලානුරූපව බ්‍රහ්මචර්යාවට උත්සාහයක් වශයෙන් ඉඳ හිටලා අර විදියට පොහේ දිනක ආහාර වේලක් අතහැරලා ඒ ගිහි සැපත් අතහැරලා බ්‍රහ්මචර්යාව රැකීමයි. ඒ විකල්ප ක්‍රියාමාර්ගයත් මහා කච්චාණ ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්නා. ඒ තුලින් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. අතීතයේ පැවිද්ද පිළිබඳව අන්න පැවිදි අපේක්ෂකයෙකු යාව පමණින් කිව්ව පමණින් පිරිස් වැඩි කරගන්න සංකල්පයකින් නෙවෙයි පැවිදි කළේ. ඔළුගෙඩි ගැනීමෙන් සාසන දියුණුව මනින්න බෑ. ඒක නිසා අර ටික දෙනා නමුත් නියම යඹුරු අදහසකින් අර කියාපු කැපවීමකින් යුක්තව ඒ පැවිදි ජීවිතයට අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න සූදානම් නම් අන්නේ අවස්ථාවේ ඒ අන්නේ එතකොටයි ඒ මේරු අවස්ථාවේ අවසර දෙන්නේ. ඒක නිසා තමයි අර තුන් වරක් තුන්වෙනි වර කළ ඉල්ලීම අනුවයි මහා කච්චාණ ස්වාමීන් වහන්සේ අවසර දුන්නේ. එයින් පේනවා හිත ඇතුලේ එනකම සංකල්පය මෝරන්න සැලැස්සුවා. දැන් උනත් සාමාන්‍ය චාරිත්‍ර වශයෙන් තුන් වරක් පැවිද්ද ඉල්ලනවා. නමුත් එක පිට එකවරට කියාගෙන යනවා. නමුත් මේකේ ගැඹුරු අදහස මොකද්ද? පළමුවෙනි වර කිව්වා සමහර විට හිත වෙනස් වුණා නම් ඒක එතනින් නතර කරනවා. ඒක දැන් ඉතින් චාරිත්‍රයක් බවට හැරිලා. නමුත් මෙතන ඔන්න හොඳටම පේනවා. පළමුවෙනි වර ඇවිල්ලා කිව්වා හරවල ඇවිවා. දෙවෙනි වර ඉල්ලා හිටියා ඒත් හරවල යවුවා. තුන්වෙනි වර ඉල්ලා හිටියාම දැන් ඉතින් මේ තරම් තුන් සැරයක් ඉල්ලන්නේ යම්කිසි මේ ගැඹුරු අදහසකින් කියලා ඔන්න අවසර දුන්නා. ඔයින් අපට පේනවා එතකොට මේ පැවිදි කිරීම පැවිද්ද කියන එක පැවිද්දේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට අතීතී ආචාර්යවරුන් තමන්ගේ පැවිදි අපේක්ෂකයන් හැසිරෙව්වේ. ඉතින් ඒ වගේම කොහොන ස්වාමීන් වහන්සේ ඒ ප්‍රතිපත්ති රකින්න අමාරු වෙන්නේ නැත්තේ සමහර විට මහ ධනවත් පවුලක උපාසක කෙනෙක් ඒ වගේම නොයෙකුත් ව්‍යාපාරික කටයුතු ආදී දේවල් තියෙන්නේ නැති ඒ හැම එකක් නිසාම තමයි මහා කච්චන ස්වාමීන් වහන්සේ මුලදී අවසර නොදී පසුව ඒවා ඒ හිත තුල ඒක මෝරා ගියාට පස්සේ අවසර දුන්නේ. එතකොට ඒ කාරණේ එහෙමයි. ඊළඟට අපි තව පැත්තක් බලමු. මේ සෝන ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මොකද්ද වරප්‍රසාදය? තමන් වහන්සේගේම කුටියේ ප්‍රයගත කරන්න අවසර දුන්නා. ඒක ඉතාම දුර්ලභ වරප්‍රසාදයක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ ප්‍රයගත කරන්න ලැබීම. ඒකට හේතුව මොකද කියන එකත් අපි හිතලා බලන්න ඕන. මේ සෝණ කුටි ගන්න ස්වාමීන් වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. දැන් අර මහා කච්චන ස්වාමීන් වහන්සේ අර තත්ත්වයේ ලැබුවේ, අර අපි කිව්වේ ඒතදග්ග තනතුර ලැබුවේ පදුමුත්තර බුදු පියාණන් වහන්සේ වෙතින් ඊට නියත විවරණය ලැබු නිසා. ගෞතම බුද්ධ ශාසනයේ අර කෙටියෙන් දේශනා කළ එක සවිස්තරව දේශනා කරන අය සංඝයා වහන්සේලා අතරින් අග්‍ර තනතුර ලබනවා කියලා. ඒ වගේම සෝණ කුටි ගන්න ස්වාමීන් වහන්සේ පිළිබඳවත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සඳහන් වෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තු කෙනෙක්. යම් කිසි විශේෂ කාරණයක් සම්බන්ධයෙන් මොකක්ද එතන සඳහන් වෙන්නේ? කල්යාණ වාක්කරණාණං. කල්යාණ වාක්කරණ කියලා කියන්නේ යහපත් වාග් විලාසය ඇති. යහපත් වාග් විලාසය ඇතිව ධර්මය දේශනා කරන්න පුළුවන් සංඝයා වහන්සේලා අතර අග්‍රතනතුරයි සෝණ කුටි කන්න ස්වාමීන් වහන්සේ. දැන් මේ පුංචි කතන්තරේ නොකිව්වත් විනය පිටකයේ ආදී තැන්වල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ අනුමෝදන් වුණා පමණක් නෙවෙයි, එහෙම නැත්නම් සතුට ප්‍රකාශ කළා පමණක් නෙවෙයි සෝණ කුටි කන්න ස්වාමීන් වහන්සේගේ දේශනාවට. يعني එතන සඳහන් වෙන්නේ සරභඤ්ඤ දේශනාව. සරභඤ්ඤ දේශනාව කියලා කියන්නේ හොඳ යැලපෙන ස්වරයෙන්, මට සිලිති ස්වරයෙන්, ඊළඟට ආර්ථිය පැහැදිලි වෙන ආකාරයට නිදොස්ව ගලා යනන්දමින් මේ ධර්මයේ දේශනා කළ මේ දක්ෂතාව. ඒ නිසා කල්යාණ වාක්කරණ යහපත් වාග් විලාසය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රතනතුර බුදු පියාණන් වහන්සේ මේ සෝණ කුටි කන්න ස්වාමීන් වහන්සේට සම්මානය දුන්නා. එතකොට අන්න ඒ එයින් අපිට හිතා ගන්න පුළුවන් අර වරප්‍රසාදියේ විශේෂ වරප්‍රසාදිය ලැබුණේ බුදු පියාණන් වහන්සේට ඕනකම තිබුණා මේ ගෝලයාගෙන් පාඩම ගන්න උදෑසනම. හරියට පාඩම් අරගෙන ඉවරලයි සම්මානය දුන්නේ. ඉතින් ඒකට ඉඩ සැලසීම් වශයෙන් උයි අපිට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ රැෙහි රාත්‍රිය ගත කරන්න ඒ සෝණ කුටි ගන්න ආගන්තුක ස්වාමීන් වහන්සේට ඉඩ සැලසා දුන්නේ. ඒ වගේම අපිට පේනවා එහෙම ඉඩ සැලසා දුන්නාට පස්සේ ඒ ඉඳසලා දුන්නේ මේ සෝණ ස්වාමීන් වහන්සේත් එක්ක ඒ රටතොට විස්තර කතා කර කර ඉන්න නෙවෙයි. ඒක අපට පැහැදිලි වෙන්නේ භාග්‍යතුන් වහන්සේ රාත්‍රියේ වැඩි කාලයක් එලිමහනේ භාවනාවේ වැඩ සිටියා. ඒ ආගන්තුක සෝණ ස්වාමීන් වහන්සේත් රාත්‍රි කාලයේ වැඩි කාලයක් එලිමහනේ භාවනාවේ වැඩ සිටියා. ඇවිල්ලා මධ්‍යම යාමේ පමණයි ඒ සැතපුණි. අනේින් පේනවා එතකොට ඒ ආගන්තුක වුණු පමණට ඒ රටතොට කතා කර කර ඉන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ මේ ආගන්තුක භික්ෂුවට අර විදිය වර ප්‍රසාදයක් දුන්නේ උදෑසන නැගිටලා පාඩම් අරගෙන සුදුසට සුදුසැන දීමටයි. අන්න ඒ විදිහට අපිට ඒ කාරණයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒකම කිය යුතු දෙයක් තමයි දැන් මේ සෝණ ස්වාමීන් වහන්සේගේ යහපත් වාග් විලාසය ගැන සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහටයි. කල්යාණීය, කල්යාණියා, කල්යාණ කියන වචනේ සඳහන් වෙනවා. එතන යහපත් වචනේ විස්සට්ඨාය අනීලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා කියන වචන සඳහන් වෙනවා. ඒ කියන්නේ හොඳට විස්සට්ඨ කියලා කියන්නේ හොඳට පැහැදිලිව, පැහැදිලිව වචනින් වචන හොඳට පැහැදිලිව නිදොස්ව ගලා යන. ඒ වගේම අර්ථය හඟවන, අර්ථය තේරුම් කරවන, අර්ථය හෙළි කරවන අන්දමිනු දේශනා කළේ. ඉතින් ඒ දේශනා ක්‍රමය ධර්මයේ හඳුන්වන්නේ සරභඤ්ඤ කියලා. සරභඤ්ඤ දේශනා ක්‍රමය. නමුත් මතක් කළ යුතු දෙකාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ දක්වලා තියෙනවා ගීතස්වරයෙන් ධර්මය දේශනා කිරීම ඇවතක් හැටියට, වැරද්දක් හැටියට. ගීතස්වරයෙන් දේශනා කිරීම කියන්නේ ඇදලා පැදලා ගීතස්වරයෙන් ධර්මය දේශනා නොකළ යුතු බව බුදු පියාණන් වහන්සේ විනය නීතියකින් පනවා වදාරලා ඒකේ ආදීනවත් පෙන්නුම් කළා තියෙනවා. අනිෂ්ඨ විපාක, මොනවද අනිෂ්ඨ විපාක? පහක් හැටියට දක්වලා තිබෙනවා. මහණෙනි, ඇදලා පැදලා ගීතස්වරයෙන් ධර්මය දේශනා කිරීමේ මෙන්න මේ ආදීනව පහ තිබෙනවා. පළමුණ ආදීනව මොකක්ද? තමාමත් තමන්ගේ ඒ ස්වරයෙහි ඇලෙනවා. දේශකයාත් තමන්ගේ ගීතස්වරයේ ඇලෙනවා. අනුන්ුත් ඒ ගීතස්වරයෙහි ඇලෙනවා. අසන අයත් ඒ ගීතස්වරයෙහි ඇලෙනවා. තුන්වෙනි කාරණේ, තුන්වෙනි අනිෂ්ඨ විපාකය මොකක්ද? ගිහියන් අතර විවේචනයක් ඇති වෙනවා. හරියට මේ ගීත පවත්වන්න වගේ, ගීත ගායනා කරන්න වගේ ශාක්‍ය පුත්‍රයේ ශ්‍රමණයනොත් ගීත ගයනවා කියලා. හතරවෙනි කාරණිය, අර සංගීතයේ, එහෙම නැත්නම් ගීතයේ, ගීතස්වරයේ රටාවට හිත, ඒවට ඕනවට වඩා හිත යෙදීමෙන්, ඒවට ඇලුම් කිරීමෙන් සමාධිය බිඳෙනවා. යම් සමාධියක් හදාගෙන ආවනම් ඒක බිඳෙනවා අර ගීතස්වරයට සිත යාමෙන්. පස්වෙනි කාරණිය, අනාගත පරම්පරාව. ඒකට කියන්නේ පස්චිමා ජනතා කියන වචනේ යොදනවා. පසුවට එන්නේ ඉන්න අය, අනාගත පරම්පරාව. වැරදි ආදර්ශයක් එයින් ලබාගෙන තමන් දුටු දේ මෙහෙම තමයි හරි වැඩේ කියලා ඒක අනුගමනය කරනවා, අනුකරණය කරනවා. අන්න වැරදි ආදර්ශයක් අනාගත පරම්පරාවට දීමක් වෙනවා. ඔන්න ඒ කාරණා නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ගීතස්වරයෙන් ධර්ම දේශනාන කොට යුතුයි කියලා. ඇත්ත වශයෙන් මේ අපි මේ සඳහන් කළ අටක වග්ගය කියන ඒ සූත්‍ර ගාථාමය සූත්‍ර. නමුත් ගාථාමය සූත්‍ර වුණාට ඒවා සංගීත හැටියට නෙවෙයි අර සවුන ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒක එක් වචන හරියට පැහැදිලිව උච්චාරණය කරමින් මට සිලිටි අන්දමින් ඊට ගැළපෙන ආකාරයෙන් දැන් අපි දන්නවා හරියට අර්ථය ආරක්ෂා වෙන්න නම් දැන් ධර්මයේ ගැන සඳහන් වෙන්නේ සාත්තං සව්‍යංජනං. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ අර්ථපක්ෂයත් ව්‍යංජන පක්ෂයත් කියන දෙපක්ෂය ගැනම සැලකිල්ල යෙදුවොත් තමයි. අර්ථය කියලා කියන එක මේ පින්නතුන් දන්නවා තේරුම බව. ව්‍යංජන කියලා කියන්නේ මේ පින්නතුන් හිතන එක නෙවෙයි. ව්‍යංජන කියලා කියන්නේ මේ අකුරු. දැන් යම්කිසි දේශනාවක අර්ථ කියලා පැත්තක් තියෙනවා, ඊළඟට අකුරු, ඒකට අදාළ අකුරු පද ගැළපීම්, මේ හැම එකකුත් ඒකත් අදාළයි. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා වැරදි විදියට අකුරු යෙදුවොත් අර්ථයත් විකෘත වෙනවා. ඒක නිසා දැන් සිංහල භාෂාවේ අපි හිතමු මේවා බොහෝ වේදනා ඔය ව්‍යාකරණකාරයින් එහෙම පෙන්눔 කරන නිදර්ශනයක්. බෙනේක නයෙක් කියනවා වෙනුවට බෙනේ කණේ කිව්වොත් එතන අර්ථ දෙකක්. බෙනේක නයෙක් කියනවා වෙනුවට බෙනේ කණේ කිව්වොත් ඒ විදිහට අර වචන පද බෙදීම ආදී වරද්ද ගත්තොත් ඔන්න අර්ථයත් විකෘත වෙනවා. ඉතින් මේ අවුරුදු 1000 ගණනක් තිස්සේ බුද්ධ වචනය රැකගෙන ඒමට අත්‍යවශ්‍ය දෙයක් තමයි අර්ථපක්ෂයත් ව්‍යංජනපක්ෂයත් දෙකම රැක ගැනීම. ඉතින් අර ගීතස්වරයට ඉඩ දුන්නොත් වෙන්නේ මොකද්ද? අර්ථය මැකිලා යනවා. අර්ථය මැකිලා යනවා. සංගීතයේ පමණක් ඉතුරු වෙනවා අන්තිමට. ස්වර ටික විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. මුළු මහත් ධර්මයේම ස්වර නැත්නම් මේ හොඳ තාල ගොඩක් පමණක් ඉතුරු වෙනවා. නමුත් අතීතේ නම් ඒ අර ගාථා ධර්ම මෙතන ගැඹුරු ගාථා මේ සූත්‍ර රාශියක්. නමුත් ඒවා අපිට හිතා ගන්න පුළුවන් සෝන කුටිකන්න ස්වාමින් වහන්සේ හොඳට උච්චාරණය කරන්නේ නැති. ඒ වචන පද හොඳට බෙදලා දැන් පාලි භාෂාවේ නම් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදයකුත් තියෙනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදයක්. ඉතින් සමහර විට මහ ප්‍රාණ වචනේ අල්ප ප්‍රාණ කළා කිව්වොත් ඒක වෙන අර්ථයක්. ඒ වගේම වචන හරියාකාර බෙදලා අර වගේ පටලව ගන්න නැතුව. ඉතින් ගීතස්වරයටම ඉඩ නොදී සරභඤ්ඤ කියලා කියන්නේ අන්න අර්ථය අත්‍යකේන ආකාරයට, අර්ථය උද්දීපණය වන ආකාරයට, අර්ථය මතු කර දීමටයි මේ දැන් ගද්‍ය පද්‍ය කියන දෙක අතර යම්කිසි වෙනසක් තියෙන බව අපි දන්නවා. ගද්‍යයත් පද්‍යයත් අතර වෙනසක් තිබෙනවා. නමුත් පද්‍යයේ එතන අදහස මොකක්ද? ඒ එතන තියෙන තාලය, වෘත්තය, තාලයත් උපකාර කර ගන්නවා අර්ථය උද්දීපණය කරන්න, අර්ථය වඩාත් ප්‍රකට කරන්න, වඩාත් හිතට කාවද්දන්න. ඒ මිසක් අර්ථය මකා දාන්න නෙවෙයි. නමුත් සංගීතයට ඉඩ දුන්නොත් වෙන්නේ කල්යාණෙදී මොනවා කියනවද දන්නේ නැහැ. අර සද්දෙට දේශකයත් ඒකට ඇලෙනවා, ශ්‍රාවකයත් ඒකට ඇලෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ අර තිරිසනුන්ට අයිති තබ්ද රසය විතරයි. මේ පින්නතුණු ධර්ම රත්නිය ගැන කතා කරනවා. බුද්ධ රත්නිය, ධර්ම රත්නිය, සංඝ රත්නිය කියලා බණ පොතට වඳිනවා. ධර්ම දේශකයාට ලොකු ආසනයක් දෙනවා. මේ ඔක්කොම කරන්නේ මොකද්ද? අපිට මේ ධර්මයක් ධර්මයට ගන්න ඕන. ධර්මයටයි බුදු පියාණන් වහන්සේ ගරු කළේ. බුදු වුණාට පස්සේ මම කාටද ගරු කරන්න කියලා කල්පනා කරලා බැලුවා. කවුරුවත් නැහැ මේ ලෝකෙ මගෙන් ගෞරව ලබන්න. අතීතයේ බුදුවරු කලේ මොකක්ද කියලා ඊළඟට අතීත බුද්ධ චාරිත්‍රය බැලුවා. ඒ හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේලා කරේ ධර්මයටම ගරු කරමින්, ධර්මයටම බුහුමන් කරමින්. ඉතින් අන්න ඒක නිසා තමයි විශේෂ ශාසනයේ ධර්ම ගෞරවයයි පුද්ගල ගෞරවයට වැඩිය ලොකුයි කියන්නේ. ඉතින් අපි ධර්ම ගෞරවය ඒ තරම් වටින දෙයක් නම් ඔන්න ඒ කාරණේත් වැදගත් දෙයක් වෙනවා. ධර්මය ආරක්ෂා කර ගැනීමට. දැන් මේ කාලේ පතපත බහුල කාලේ සමහර විට අපට ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා යම් කිසි පොතක් පතක් ලියනකොට ඒකේ ශුද්ධි පත්‍ර කීප වරක්ම බලන්න වෙනවා. නමුත් අර භානක પરම්පරා වශයෙන් කටවචනේ මේක පවත්වාගෙන ආපු කාලේ උන්වහන්සේලාට අන්න අර කියාපු ආකාරයට අර්ථයත් වචනයත් මේ දෙකම රැකගන්න. සාත්තං සව්‍යංජනං, අර්ථයත් ව්‍යංජන කියලා කියන මේ දෙපක්ෂයේම රැකගෙන මේ ධර්මය පවත්වාගෙන ඉන්න සිද්ධ වුණා. ඉතින් දැන් මෙතන හරියටම ගැළපීලා අවිලා කියනවා අර අතීත මේ පුදුම අන්දමින් පාරමී ධර්ම පේන හිතනකොට අපිට හිතා ගන්න පුළුවන් අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණය ලබා ගත්තා මහා කච්චාන මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මයේ සවිස්තරව දේශනා කිරීමේ තාමත්ම දක්ෂ කෙනා හැටියට. එතකොට ඒ ස්වාමීන් වහන්සේගෙම ගෝලයක් තමයි මේ සෝණ කුටි ගන්න ස්වාමීන් වහන්සේ. ඒත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා අර ධර්මය හරියාකාර උච්චාරණය කළ යහපත් වාග් විලාසයකින් ඉදිරිපත් කිරීමට. මේ දෙක හරියට ගැලපෙනවා. එහෙම ඒ પરම්පරාවලින් පවත්වාගෙන ආපු ධර්මයක් තමයි අපිට තිබෙන්නේ. ඒවයි යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ඒ ටිකවත් අපි රැකගන්න උත්සාහ කරන්න ඕන. අන්න අර කියාපු විදිහට ගීතස්වරයට තැන දෙන්නේ නැතුව සරභඤ්ඤ සරභඤ්ඤ ක්‍රමය. ඒක ටිකක් තේරුම් කරගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒකේ ලක්ෂණ හැටියට තියෙන්නේ වචන හරියට පැහැදිලිව ඊළඟට නිදොස්ව ගලා යන අන්දමින් තිබෙන්න ඕන. ඊළඟට අර්ථය පැහැදිලි වෙන ආකාරයට. සමහර විටෝ දැන් පීත් සූත්‍ර ආදී දේශනාවේදී සජ්ජායන ආදීදී සමහරු දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. හොඳ තාල මට්ටමක් යනවා. ඒ රටාව විතරයි දැන් පිරිත හැටියට අන්තිමට ඉතුරු වෙන්නේ. නමුත් අර ගැඹුරු අර්ථ ඇති ඒ අපි පිරිත් දේශනා කියලා කියන්නේ බුද්ධ වචනය ධර්මය. පිරිත් පොතේ ඇතුළත් වුණ පමණින් ඒක සජ්ජායනා කිරීම කියන උපමාවට ඒක සින්දුවක් නෙවෙයි. ඒක තුලත් ගැඹුරු ධර්මයේ තියෙන කර්මීය සූත්‍රය ගැන හිතලා බැලුවොත්, රතන සූත්‍රය ගැන හිතලා බැලුවොත්, මහා මංගල සූත්‍රය ගැන හිතලා බැලුවොත්, ඒ යම එකකම එක එක ධාතාවක එක එක වචනයක මහා ගැඹුරු අර්ථයක් තිබෙනවා. නමුත් ඒ වචනවල අර්ථ ගැන නොසලකා අපි ඒක සජ්ජායනාවේ කිව්ව පමණට අපි ඒක සංගීතයක් කරගත් අන්න එතන ධර්ම රත්නයට එතන නිග්‍රහයක් වගේ දෙයක් වෙනවා. ඉතින් මේ කාරණාත් අපිට කාලෝචිතව මතක් කරලා තියෙන සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ ධාතාවෙන් කියවිච්ච කාරණියට හිත යොදලා බලමු. මොකද්ද ධාතාවෙන් බුදු පියාණන් වහන්සේ දැක්වා වදාලේ? මේ ලෝකයේ ආදීනව පක්ෂිය. මොන දැන් ටිකක් ගැඹුරු හරියටයි ඉන්නේ. දැන් අර සෝණ ස්වාමීන් වහන්සේ අර විදියට සරභඤ්ඤ ක්‍රමයට ඒ ධර්මය දේශනා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරලා ඉවරලා ඇහුවනේ ප්‍රශ්නයක් වස් කීයේද කියලා. ඉතින් වස් ගන්න කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. අන්නේ ප්‍රශ්නේ මේ පින්වතුන්ට තම තමන්ගෙන් අහන්න තරම් වටින ප්‍රශ්නයක්. මොකද්ද මේ ප්‍රශ්නේ? මෙච්චර කල් මොකද කළේ? මොකද ඒකේ තේරුම? මේ ගිහි ජීවිතයේ මෙච්චර ආදීනව දැක දැකත් මොකද මහණ නූණි? මොකද මේ පියවර ගත්තේ නැත්තේ? ඒ අවස්ථාවේ සෝණ කුටිකන ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරන්ට දොස් කිව්වේ නැහැ. මම පැවිද්ද ඉල්ල හිටියා මට පැවිද්ද දුන්නේ නැහැ. ඒව කිව්වේ නැහැ. තමන්ගේ බැරිකම කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම දැක්කා මේ කාමයන්ගේ ආදීනම දැක්කට මොකද ගෙදර ජීවිතයේ තියෙන වැඩ කට්ටලිය නිසා මට පමා වුණා කියලා උත්තර දුන්නා. සමහරවිට මේ පින්වතුන්ටත් එහෙම කියන්න වෙන්න පුළුවන්. කොයි හැටි හෝ වේවා ඊළඟට මතු කරන්නේ අන්න අර කාමයන්ගේ ආදීනව පිළිබඳ බුදු පියාණන් වහන්සේ ඒ තැන්වල දේශනා කර යම් කිසි කාරණා කීපයක්. ඒක ගැන අමුත්තක් හිතන්න නරකයි. ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ගිහි පින්වතුන්ට මේ කාමයන්ගේ ආදීනව ගැන කීම එක ගැළපෙන්නේ නැහැ. කියන්න ඕනේ සංඝයා වහන්සේලාටයි කියලා. නමුත් සංඝයා වහන්සේලා කියලා කියන්නේ අර අහසින් වැටුණු අය නෙවෙයි. ගිහි පින්වතුන් අර සෝණ කුටිකන්න උපාසකුණහෙලා වගේ ඉඳලා තමයි අන්තිමට සෝණ කුටිකන්න මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණේ. ඒක නිසා මේ පින්වතුන්ටත් ඒක උපකාර වෙන්න පුළුවන්. ඉතින් අපිට කියන්න තියෙනන්න ඒ ආදීනව පක්ෂය ගැන කියනකොට ඊටාමත්ම මේ පින්වතුන් සමහර විට අහලා ඇති වටිනා උපමා හතක් බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා. පෝතලිය ගෘහපතියට පෝතලිය සූත්‍රය නම් ඉන්නේ දැක් වෙන සූත්‍ර ධර්ම කොට්ටාසේ ඒක සඳහන් වෙන්නේ. පෝතලිය කියන ගෘහපතියා එක්තරා අවස්ථාවකදී තමන්ගේ සියලු ධනය දූ දරුවන්ට පවරලා දීලා ඒ වැඩ කටයුතු ව්‍යාපාරික කටයුතු යම් දේවල් තිබුණා නම් ඒවා ඔක්කොම අතහැරලා දාලා බුදු පියාණන් වහන්සේ ළඟින් පැමිණියා. බුදු පියාණන් වහන්සේ විවේකීව වැඩමින් සිටින ස්ථානයකට ගහක් යටට ආවහම බුදු පියාණන් වහන්සේ මේ ගෘහපතියට ගෘහපතියා කියලා ආමන්ත්‍රණය කළා. ඒකට හිත නරක් වුණා. බලාපොරොත්තු වුණේ තමන් මේවා අතහැරලා තියෙන නිසා ඊට වඩා වටිනා වචනයක් කියයි කියලා. ගිහියෙක් හැටියට ගණන් ගන්නේ නැහැ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කළා. ඒකට තරහ ගියාට පස්සේ අමනාප වුණාට පස්සේ ඔන්න බුදු පියාණන් වහන්සේ දැක්ුවා හරියාකාරම ඒ ගිහි ජීවිතය පිළිබඳ පටලැවිලි වලින් හිත මෑත් කරගන්න නම් මෙන්න මේ ධර්මකාරණාවලට සිත යදිය යුතුයි කියලා. ඒ අතර තමයි මෙන්න මේ උපමා හත තියෙන්නේ. අපි එක එකක් ගනිමු. මේ කාමයන්ගේ ආදීනව පක්ෂිය, ආදීනව කියලා කියන්නේ අනිෂ්ට විපාක පක්ෂිය ප්‍රකාශ කිරීමට බුදු පියාණන් වහන්සේ දැක්වූ උපමා. පළවෙනි උපමාව ඇට කැබැල්ලේ උපමාව. කතන්තරයේ කෙටි නමුත් අහලත් ඇති මේ පින්නතුන් බුදු පියාණන් වහන්සේ මේ විදිහට ඒක විස්තර කරන්නේ. ගෘහපතිය ඔන්න දැන් ගවයින් මරණ මඩුවක ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඉතාමත්ම බඩගිනි කුසගිනි බල්ලෙක්. බොහොම දුක්ඛිත පීඩිත බල්ලෙක් බලාගෙන ඉන්නවා. අර ගවයින් මරන්නා හෝ ඒ අතවැස්සා හෝ ඇට කැබැල්ලක් ඒකේ තිබුණු ඔක්කොම මස් හූර්ලා දාලා යන්තම් දීවැකිලා තියෙන එකක් අර බල්ල දිහාවට වීසි කරනවා. අර බල්ලා අරක හපහප ඉන්නවා. මොකද ගෘහපතිය හිතන්නේ අර බල්ලාගේ අර තුනකයාගේ ඒ කුසගින්න එයින් සම්තිතේද? නැත ස්වාමීනි. අන්තිමට වෙහෙසටපත් වෙනවා විතරයි. අන්න ඒ වගේ මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ විසින් මේ කාමයන් කියන જાතිය ඇට කැබැල්ලකට උපමා කරලා තිබෙනවා. මස් නැති ලේ වැකුණු යන්තම් ලේ වැකුණු ඇට කැබැල්ලකට උපමා කරලා තිබෙනවා බොහෝ දුක් ආයාස කරදර ඇති දෙයක් හැටියට කියලා අන්නේ උපමාව බුදු පියාණන් වහන්සේ එතන වදාලා. ඊළඟට දක්වන උපමාව එසේම ගෘහපතිය ඔන්න ඊළඟට දෙන උපමාව මොකද්ද? දිජු ලිහිණියෙක් හරි කපුටෙක් හරි උකුස්සෙක් හරි මස් කැබැල්ලක් අරගෙන හසට නගිනවා. ඕක දෙකලා අනිත් දිජු ලිහිණියෝ දිජු ලිහිණි රැලක් හෝ කපුටු රැලක් හෝ උකුසන් රැලක් හෝ අර සතා පිටිපස්සේ ලුහු බඳිනවා. ඇඳලා ඒ සතාට අනිනවා. ඉතින් ගෘහපතිය ඔය අවස්ථාවේ අර දිජු ලිහිණියා හෝ කපුටා හෝ උකුසා හෝ ඒ මස් කැබැල්ල අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අර සතුන් ඇනලා එක්ක මරණයටපත් වෙනවා. මරණය හා සමාන දුකකට හෝපත් වෙනවා. අන්නේ විදියට මස් පිඬට උපමා කරලා තියෙනවා කාමයන්. ඊළඟ කාරණේ අදාළා මාංශ පේශියකට මස් පිඬකට මේ කාමයන් උපමා කරලා තියෙනවා කියලා. ඊළඟට දක්වනවා තුන්වෙනි උපමාව ඔන්න ගෘහපතිය යම්කිසි කෙනෙක් දැල්වෙන තනහුලක් අරගෙන උඩු සුළඟ පැත්තට යනවා. එතකොට අර උලඟෙන් ඒ දැල්වෙන තනහුල දැවිගෙන ගිහිල්ලා අර පුද්ගලයාගේ ඒක අතහැරියේ නැත්නම් තනහුල නියම වෙලාවට අතහැරියේ නැත්නම් අර පුද්ගලයාට මොකද වෙන්නේ? අත හෝ බාහුව හෝ දැවිලා එහෙම නැත්නම් වෙන අංගපසඟක් දැවිලා එක්ක මරණයටපත් වෙන එක්ක මරණයට හා සමාන දුකකටපත් වෙනවා. අන්න ඒ විදිහටම තනහුල උපමාට උපමා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ විසින් කාමයන් කියලා මේ තුන්වෙනි උපමාව දෙනවා. ඊළඟ උපමාව දෙනවා හතරවෙනි උපමාව. ඔන්න යම් තැනක තියෙනවා මිනිසෙකුගේ උහටත් වැඩිය යඹුරට හාරපු අඟුරු වලක්. එහෙන් පිටින්ම දැවෙන මහා අඟුරු වලක්. ওই අඟුරු වලක් තියෙන තැනකට එක මිනිහෙක් එනවා ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැපයට කැමති, දුකට අකමැති මිනිහෙක්, අසරණ මිනිහෙක් එනවා ඒ තැනට. හොඳට හයිය භුක්තිය ඇති ශක්තිමත් දෙන්නෙක් අර පුද්ගලයාගේ අත් දෙකෙන් ඇදගෙන යනවා අඟුරු වල දිහා. ඒ වෙලාවට මොකද අර පුද්ගලයා කරන්නේ? අර අසරණ මිනිහයාද ඒ අතට මේ අතට ඇඹරෙනවා. මොකද එහෙම ඇඹරෙන්නේ? පෝතලිය ගෘහපතිය කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයා දන්නවා මේකට වැටුනොත් එක්කෝ මරණය එහෙම නැත්නම් මරණයට හා සමාන දුකකටපත් වෙනවා කියලා. අන්න ඒ විදිහට හිතාගන්න කියලා පෝතලිය ගෘහපතියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ විසින් අඟුරු වලකට උපමා කරලා තියෙනවා මේ කාමයන් කියලා. ඊළඟට ඔන්න ඊළඟ උපමාව දෙනවා කෙනෙක් රාත්‍රියේ හොඳ හීනයක් දකිනවා. ඉතාමත්ම රමණීය උයන් වතු රමණීය භූමි භාග රමණීය පොකුණු චෙත් වතු වුවා දැක දැක ඉන්නවා හීනෙන්. හීනෙන් නැගිට හැටිය බලනකොට ඒ මොකක්වත් නැහැ. අන්න ඒ වගේ මේ කාමයන් සීනයකට උපමා කරලා තියෙනවා කියලා එක මතක තියාගන්න කියලා පෝතලිය ගෘහපතියට කිව්වා. ඔන්න ඊළඟට දෙන උපමාව ගෘහපතිය ඔන්න යම් කිසි කෙනෙක් තමන්ට පීතමු මඟුල් තුලා ආදී විශේෂ කටයුත්තක් සඳහා පැරසිලා යන්න තියෙන කෙනා මොකද කරන්නේ? පිරුවට ඉල්ල ගන්නවා ඇඳුම් පැළඳුම් වෙන එකක් තබා යාන වාහන පවා එහා මේකක්ම පිරුවට කෙනෙකුගෙන් ඉල්ල ගන්න ණයට මේ අපිට මෙහිම අවල් දවසේ මේ විදිහ කටයුත්තක් තියෙනවා මේක මෙ දෙන්න පුළුවන්ද ඔය ඇඳුම දෙන්න පුළුවන්ද සපත්තු බුට්ටම දෙන්න පුළුවන්ද කියලා හැම ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඔන්න කඩවීදියේ අර ඔක්කොගෙම සැරසිලා අර ඔක්කොම අනුන්ගෙන් ඉල්ලගත්තු ආභරණ දාගෙන ඇඳුම් පැළඳුම් මැඳගෙන අර අනුන්ගෙන් ඉල්ලගත්තු රතේ හොඳට මහා ජේත්වුවට යනවා. ඔය යන අතරේ අරව දුන්න එක එක්කෙනා ඇවිල්ලා මේ අපිට හදිසි කාරණයක් තියෙනවා ඔක ඔය ඇඳුම් ටික අපිට දෙන්න ඔය සපත්තු බුට්ටම දෙන්න ඊළඟට මේ වාහනේ අපිට ඕන කියලා ওই විදිහට යන අතරේ අර මිනිස්සෙයින් නගරේ මිනිස්සෙයින් කියනවා මේත් ඉතින් තාම ධනවත් කෙනෙක් වෙන්න ඕන ඔහොම තමයි පොහොසත් අය තමන්ගේ ඒ පොහොසත්කම පෙන්වන්නේ බොහොම හොඳයි කියලා මේ ඒකක අය ඒක දකින්න අය සතුට ප්‍රකාශ කරගෙන ඉන්න අතරේ අර අයිතිකාරයෝ ඇවිල්ලා අරවා තෙන්දිම ඉල්ලගෙන යනවා. එතකොට අර මිනිස්සයාට මොකද වෙන්නේ? අර තමන් අර හොඳට පොහොසතෙක් වගේ පෙනී හිටිය ඒ ඔක්කොම ටික එතෙන්දිම නැති වුණා. ඒ උපමාව ඉන්න දීලා බුදු පියාණන් මහසර් කියනවා දාලා අන්න ඒ වගේ හිතා ගන්න ගෘහපතිය මේ කාමයන් කියලා කියන්නේ පිරුවට ගත්තු දෙයක් වෙනි ඉල්ලාගත්තු දෙයක් වෙනි කියලා ඒ උපමාව. ඊළඟට දක්වන උපමාව මොකක්ද? ඔන්න ගමක් කිට්ටුව දැඩි වනරොදක ඝන වනරොදක තියෙනවා ගහක්. අපි හිතමු අඹ ගහක් වගේ ගෙඩි හැදෙන ගහක්. ඉතින් ඒ ගහේ ගෙඩි හොඳට හැදිලා තියෙනවා හොඳට පළතුරු තියෙනවා. නමුත් එකක්වත් බිම වැටිලා නැහැ. ඔතෙන්ට එනවා යම් කිසි කෙනෙක්, අර කියාපු ගෙඩි සොයාගෙන, අපි හිතමු අඹ ගෙඩි කියලා. ඒ අඹ සොයමින් එනවා කෙනෙක්. දකින්නවා මේ ගහේ අඹ තියෙනවා, බිම එකක්වත් නැහැ. නමුත් මට ගහට නගින්න පුළුවන් කියලා ගහට නගිනවා. ගහට නැගලා අඹ ගහේදීම අඹ කමින් මේ ඔඩක්කුවට පුරවා ගන්නවා අඹ ගෙඩි. ඔහොම පුරවගෙන පුරවමින් ඉන්න අතරේ තව කෙනෙක් එනවා. ඒත් අඹ සොයමින්. එයාගේ අතේ කෙටේරියක් තියෙනවා, තියුණු කෙටේරියක්. ගෙඩි මුකුත් වැටිලා නැති නිසා. ඒ වගේම මෙයාට ගහට නගින්න තේරෙන්නේ නැහැ. ගහට නගින්න දන්නේ නැහැ. ඉතින් කල්පනා කරනවා, දැන් මං මේ ගහේ අඹ තියෙනවා, මගේ අතේ කෙටේරිය තියෙනවා, මට ගහට නගින්න බෑ. ඉතින් කරන්න තියෙන්නේ මම මේ ගහ කපලා ඕනේ හැටියට ගෙඩි අරගෙන ගොඩක්වත් පුරවගෙන යන්න ඕන කියලා ගහ කපන්න පටන් ගන්නවා. එතකොට මොකද ගෘහපතිය හිතන්නේ? අර කලින් ගහට නැංග කෙනා ඉක්මනින් ගහට ගහින් බැස්සේ නැත්නම් මොකද වෙන්නේ? ගහ වැටෙනකොට ඒ පුද්ගලයා ගහත් එක්කම වැටිලා අතක් පයක් කැඩෙනවා, එහෙම නැත්නම් ජීවිතේම නැති වෙලා යනවා, එහෙම නේද කියලා කිව්වහම ගෘහපතිය එසේ කියලා කියනවා. ගෘහපතිය ආයෙ විදියට පිළිතුරු දෙනවා. ඔන්න ඔය විදියට උපමා රාශිය, උපමා හතක්ම බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ එක එක උපමා ගැඹුරු අර්ථය මේ පින්නතුන්ට පවා ඉදින්දා ජීවිතේ ඔය අසන්ට ලැබෙන කුවත් වලින්, ප්‍රවෘත්ති වලින්, අපරාධ, බරපතල අපරාධ, ඝාතන, දිවිනි හානි කර ගැනීම, ඒ හැම එකකම මූල ධර්මය මේ උපමා තුළ තියෙනවා. දැන් අර එක එක උපමාවක අපි කෙටියෙන් සරගා ගත්තොත් මෙතන පේනනවා. පළමුව අපි කිව්වේ අර ඇට කැබැල්ල උපමාව. එතන ඒ බල්ලා ඒ වීසිකල ඇට කැබැල්ලේ යන්තම් ලේ වැකිලා තියෙනවා. ඒක හපනවා. හපන අතර සමහර විට හක්කෙන් එන ලේ අන්තිමට ඒ ආහාරය හැටියට ගන්නෙ දන්නේම නැතුව. ඉතින් ඒ විදිහේ ඒ කාමයන්ගේ ඇති එතනින් පෙන්නුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. අප්පස්සාදා දුඛා කාමා, කාමයන්ගේ ආස්වාද පක්ෂය ටිකයි. ආස්වාද නැතුව නෙවෙයි. ආස්වාද කියලා කියන්නේ රස විඳීම. රස විඳීම කියන එක නැtei කියලා කිව්වොත් බුදු පියාණන් වහන්සේ ඒක කිව්වා කියලා සමහර විට දොස් කියන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආස්වාද පක්ෂය තියෙනවා. නමුත් ඒක ටිකයි. බහු දුක්ඛා, දුක් පක්ෂය වැඩි. ආස්වාද ටිකයි, දුක් පක්ෂය වැඩි. ඉතින් අර බල්ලත් අර ඒ ලේ වැකුණු ඇට කැබැල්ලේ ලේ ටික ලෙවකෑවා. නමුත් එතනින් නැවතුන්නේ නැහැ. දුක් ඊළඟට තියෙන්නේ දුක් ගොඩක්. ඒ උපමාව. ඊළඟට ඒ වගේම තමයි මාංශ පේශි උපමාව. ඒකත් ටිකක් හිතලා බලනකොට දැන් කාමයන් කියලා කියන්නේ කැමති දේ. Taman කැමති දෙයට තව කී දෙනෙක් කැමතිද? එතකොට ඒ Taman කැමති දේ අයිති කරගන්න යනකොට ඒකටම කැමති තව කී දෙනෙක් එක සටන් කරන්න වෙනවද? ওই ප්‍රවෘත්ති ඉතින් මේ පින්නතුන් කවුද? එදිනදා ජීවිතයේ අත්දකපු දේවල්, ධනිය පිළිබඳව බැලුවත්, පුද්ගලයින් පිළිබඳව බැලුවත්, ඒ මස්ක් විඳ අර එක කිජු ලිහිණියක් අරගෙන අහසට නගිනවා. කී දෙනෙක් පස්සෙන් ඇවිල්ලා කොටනවාද? ධනිය පිළිබඳවත් අනිත් දේවල් පිළිබඳවත් ඒ ඥාය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර ගිනිහුල පිළිබඳ උපමාව. දන්නේම නැතුව අත දැවෙනවා. ඒකේ අවදානම් බව එතන පෙන්වුම් කරන්නේ. කාමයන්ගේ අවදානම් බව. ඊළඟට ඒ වගේම අඟුරු වලේ උපමාව. ඒකට ඇදීලා යනවා පුදුම විදියට. නමුත් දන්නවා තමන් මේ විපතටපත් වෙන බව. විපතටපත් වෙන බව දන්නවා. නමුත් ඔහේ ඇදීලා යනවා. අඟුරු වලකට ඇදීලා යනවා වගේ. ඊළඟට අර සීනේ ස්වභාවය. එයින් පෙන්නු කරන්නේ කාමයන්ගේ හිස් බව, නිස්සාර බව. හීනෙන් දුටුවා අර හොඳ ලස්සන නොයෙකුත් විදිය දර්ශන. ඒ ඔක්කොම අන්තිමට නැගිට්ටට පස්සේ එකක්වත් නැහැ. එකක්වත් නැහැ. අවට තියෙන්නේ අන්ධකාරය විතරයි. රාත්‍රී අන්ධකාරය විතරයි. අන්න ඒ වගේ තමයි කාමයනුත් කියලා. ඒවා නිස්සාර බව, හිස් බව, ශූන්‍ය බව. ඒ රවටන සුළු බව. ඒ ඔක්කොම එතනින් කියවෙනවා. ඊළඟට අර ණයට ගත්ත දේ, පිරුවට ගත්ත දේ පිළිබඳව. ඒකත් මේ පින්නතුන්ට ඇත්ත වශයෙන්ම දිනදා ජීවිතය අත්දකින්න ලැබෙන දේවල්. මඟුල් තුලා ආදියක් ආවහම කී දෙනෙකුට පින්සෙන්ඩු වෙලාද ඒවට අවශ්‍ය දේවල් ලබා ගන්න තමන්ට ඒවට ධනෙ නැති වෙනකොට. එහෙම ඉල්ලගත්තු දේ කොයි වෙලාවෙ මේවා ඉල්ලගනින්ද? මේවා හරියට පොඩ්ඩක් එහෙම වුණොත් මට ගෙවන්න වෙනව නේද? මේකට වන්දි ගෙවන්න වෙනව නේද කියලා බොහොම බයෙන්. ඉතින් කොහොම හරි ඡායාරූපය ගන්න තුරු ඒ ටික පරිහරණය කරනවා. බොහොම පරිස්සමෙන්. ඊට කලින් ඉල්ල ගන්න ආවොත් ඔන්න එතකොට ඒකත් ඉවරයි. ඔය විදිහටයි දැන් මඟුල් තුලා ආදී ඒකට. ඉතින් මෙහෙම එකතුණින්ම අපිට පේනවා මේ එකක් වැඩි නිදර්ශන අවශ්‍ය නැහැ. මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. අන්න බුදු පියාණන් මහසී දීපු උපමාව කොයිතරම් පුදුම විදියට ගැලපෙනවද කියලා. අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක්, ණයට ගත්තු දෙයක්, පිරුවට ගත්තු දෙයක් වගේ කාමයන් කියන එක. ඊළඟට අර ගහ පිළිබඳ උපමාව. එතන ඇත්ත වශයෙන් කියන්නේ ගහේ ගෙඩි. ගහේ ගෙඩි එතන උපමාවට දාලා තියෙන්නේ. ගහේ ගෙඩි තියෙනවා. නමුත් ඒ ගෙඩි භුක්ති විඳින්න යන ආකාරය දෙආකාරයක්. එක්කෙනෙක් නියම ආකාරයෙන් ගහට නැගලා අනියම ආකාරයෙන් මේ ගෙඩි භුක්ති විඳින්න උත්සාහ කරනවා. ගෙඩි භුක්ති විඳින අතරේ අනියම් ආකාරයෙන් ගහ කපලා ගෙඩි ලබා ගන්නත් තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඔය දෙන්න අතර තියෙන හටන තමයි උතන ඊළඟට තෙක් වෙන්නේ. ඔය විදිහට ඒ කාමයන්ගේ ආදීනෝ පිළිබඳ බුදු පියාණන් වහන්සේ දුන්නු ඒ උපමා එදිනදා ජීවිතේ තමන්ට මේ දකින්න ලැබෙන, අසන්ට ලැබෙන, අත්දකින්න ලැබෙන සිද්ධිය ආශ්‍රයෙන් මේ උපමා ගැන හිතලා ඒකට හිත යොදවනකොට අන්න ලොකු ගැඹුරු සසර කලකිරීම. සසර කලකිරීම කියන වචනේට මේ ධර්මයේ දෙයක් වෙන්නේ නිබ්බිදා කියලා. දැන් මෙතන කියවුණා ආදීනව කියලා. ආදීනව කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ ඇති අනිෂ්ඨ ස්වභාවය, අනිෂ්ඨ විපාක. ඒ වාගෙන දකින්නකොට කෙනෙකුට සසර කලකිරීම ඇතිවීම ස්වාභාවික දෙයක්. ඒකට බලවිය යුතු දෙයක් නොවේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා ලෝකේ යථා තත්ත්වයේ කෙනෙකු දකිනවා නම් ඒ දැකීම නිසාම කෙනෙකුට ලෝකයෙන් යන කලකිරීමක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. කුඩා දරුවෙක් කොයිතරම් ආශාවෙන් ඒ යම්කිසි ඇඳුමක් ගත්තත් ශරීරයේ වැඩෙනකොට අර ඇඳුම ආරක්ෂා කරගන්න ශරීරයේ කොටස් කපන්නේ නෑනේ. එතකොට ඒ ඇඳුම ඉවත් කරනවා. ඊළඟට ඒකට ගැළපෙන ඇඳුමක් අඳිනවා. ඒ විදිහේ දෙයක් තමයි මේ ජී ජීවිතේ ඉඳලා පැවිදි බව කරා යන ගමන. ඒක නිසා කිසිම කෙනෙකුට මේකට දොස් කියන්න නරකයි. ගිහි පින්නතුන්ට ආදීනව ගැන කියන්න හොඳ නෑ, හිතන්න හොඳ නෑ. ජී ජීවිතේ සබ සම්පත් පිළිබඳව විතරක් හිත හිතා ඉන්න ඕන කියලා එහෙම කියන්න නරකයි. ඒ මොකද ඒක වැරදි අදහසක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විවෘත ධර්මයක්. ඉතින් ඒක නිසා මේවා ගැන හිතනකොට උනේ මේ පින්නතුන්ට අර අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණයේ තුලින් දකින්න පුළුවන් වෙනවා. විදර්ශනාව කියන්නේ එතන ඒක තමන් අත්දකින්න දෙයක්. විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කීමක් නොවන බව අපි දන්නවා. ඒක නිසා ඒ දැකීමට නම් අන්න තමන්ගේ අත්දැකීම් හා අපට දකින්න ලැබෙන නිදර්ශන ආශ්‍රයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ වචනේ කොයිතරම් සත්‍යද කියලා මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරනකොට තමයි ඇතුළතින් තේරෙන්නේ මෙච්චර කාලයක් කරේ මේ මෝඩකම නේද. අන්න අර බුදු පියාණන් වහන්සේ ආපු ප්‍රශ්නය එතන අපි අර කිව්වේ මෙච්චර කල් මොකද කළේ මෙච්චර කල් කළේ යන්න අර සංසාරයේ වඩන එක. ඒකට තමයි අපි අර වෙන අවස්ථාවල අපි ප්‍රකාශ කළේ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියේ ගමන් කරේ. ලෝක වර්ධනයක් වෙන්න එපා, සුසාන වර්ධනයක් වෙන්න එපා කියලා අපි ප්‍රකාශ කරන්නේ ඒක. මෙතෙක් කලින් ලෝකයා වැඩුවා, සොහොන් වැඩුවා, ඇටසැකිලි වැඩුවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා ලෝකයෙන් එතර වීම, මේ පංචස්කන්ධ ලෝකයෙන් එතර වීම, මේක දුකක් බව. එතකොට අනේ ටිකයි ඊළඟට අර ගාථාවේ කියවෙන්නේ. ගාථාව ඊටාම සරල එකක්, නමුත් ඒක ඊටාම ගැඹුරු අර්ථ රාශියක් එතන කියවෙනවා. දිස්වා ආදීනවන් ලෝකේ ආදීනව පක්ෂිය දැකලා ඤත්වා ධම්මං නිරූපති. නිරූපති කියලා එතන වචනේ යොදලා තියෙන්නේ නිවනටයි. ඒක ටිකක් ගැඹුරු වචනයක්. තේරෙන මට්ටමකින් කිව්වොත් උපති කියලා කියන්නේ කෙනෙකුගේ මමත්වයේ රඳා පවතින වස්තු ආදියට. එදිනදා ජීවිතයේ උපති කියන එක හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. ඔන්න අපි හිතමු දරුවන් ඉන්න කෙනෙක් තමන්ගේ දරුවන් ගැන ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. එක්තරා අවස්ථාවකදී මාර්යා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ඉදිරි අභියෝගයක් ඉදිරිපත් කළා. පුත්‍රයන් නැති කෙනා පුත්‍රයන් නිසා සතුටු වෙනවා, ගවයන් නැති කෙනා තමන්ගේ ගව රැළ ගැන හිතලා සතුටු වෙනවා. එහෙම ප්‍රකාශ කළා කියනවා කෙනෙකුට උපදීන් තිබීම අන්න අර කියාපු උපදීන් වස්තු ආදිය, තැන්පතු ආදිය. දැන් මේ කාලේ වචනේ කිව්වොත් තැන්පතු වස්තු. ඒ හැම එකක්ම උපදීනමින් හැදින්නෙනවා. එතකොට අර සචේතනික හෝ අචේතනික වස්තු සම්භාරයම තමයි උපදී හැටියට සලකන්නේ. ඒවා නැති කෙනා සතුටු වෙන්නේ නැහැ කියලායි මාර්යා කියන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකම අනිත් පැත්තට හරවලා ඒ අවස්ථාව ප්‍රකාශ කළා. සෝචති පුත්තේහි පුත්තිමා දකුත්. දරුවන් නැති කෙනා දරුවන් නිසා ශෝකය වෙනවා, අන්තිමට දුකටපත් වෙනවා. දරුවන් සලකන්නේ නැති වුණාම, දරුවන් මරුවන් බවටපත් වුණාම, එක්කෝ දරුවන් අකාලේ මිය ගියාම, ඔන්න එතකොට ශෝකයටපත් වෙනවා. ඉතින් ඒ විදිහට ඒ වගේම ගවරැළ විට කරදරයක් වුණාම, විනාශයක් වුණාම ඒක වෙනවා. ඒ විදිහට ගවරැළ හැටියට මෙතන දක්වලා තියෙන අර කියාපු වස්තු සම්භාරය, තැන්පතු. ඉතින් ඔය ඔක්කොම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක නිසා උපදීහි නරස්ස සෝචන නහිසෝ සෝචති යෝනි රූපති. ඒ උපදීන් නැති කෙනා තමයි තෝකියපටපත් නොවෙන්නේ කියලා. අන්න ඒ එතන කියාපු මේ උපදී සංකල්පයයි අනුයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ නිවනට නිරුපදී කියලා කිව්වේ මොකද කියලා. නිරුපදී කියලා කියන්නේ අන්තිම පරිච්ඡේදයෙන් අවසාන වශයෙන් බලනකොට අපි මේ සංසාරයේ කරලා තියෙන උපදී ගොඩ ගැසා ගැනීම, තැන්පතු ගොඩ ගැසා ගැනීම, ඔය වස්තු ඉඩකඩම් ධන ධාන්‍ය ආදී පමණක් නොවේ. ජඹුරින්ම කල්පනා කරලා බලනකොට එකතු කරගත්තු උපදීන් තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියන මේ අපි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. උපාදාන කියන වචනයක් තිබෙනවා. උපාදානය කියන්නේ අල්ල ගන්න. උපාදානය කියන්නේ එල්ලෙනවා කියන එක. එල්ලිලා ඉන්නවා. එහෙම නැත්නම් අල්ලගෙන ඉන්නවා. උපති කියලා කියන්නේ යමක් මත රඳා සිටිනවා. මේ දෙකම බොහෝ විට සමාන දෙයයිම වෙන්න පුළුවන්. ඒක දෙපැත්තකින් ඒ කාරණේ දිහා බැලීමක්. යමක එල්ලී සිටින්නේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. යමක් මත රඳා සිටින්නේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර රූප වේදනාදී පංචස්කන්ධය තණ්හාව නිසා එල්ලීලා සිටින අදහසින් තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. උපාදාන ගොඩක්, උපාදාන පහ. ඒවම හඳුන්වන්න පුළුවන් උපදී හැටියට. මොකද ඒවා මේ මගේ රූපයයි මේ මගේ වේදනාවයි ආදී වශයෙන් මමත්වයක් ඉදිරිපත් කරගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගන්නකොට ඔන්නේ උපදී වෙනවා. ඉතින් ඒ වගේ මිදුණු අවස්ථාව තමයි සබ්බූපදී පටිනිස්සග්ග කියන වචනයක් යොදනවා නිවනට. සියලුම උපදී නැතහැර දැමීම. සියලුම උපදී නැතහැර දැමීම කියනකොට දැන් අර ගෘහපතිය කරා වගේ ඒ තමන්ගේ වස්තුව දූ දරුවන්ට පවරලා දීලා ඒ කර්මාන්ත වලින් ව්‍යාපාර වලින් ඉවත් වුණු පමණට නිරුපදී වෙන්නේ නැහැ. මේ හිතේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මෙතෙක් සංසාරයේ ගොඩ ගසාගෙන ආපු මේ පංචස්කන්ධයත් අතහරින්න වෙන එක අතහරින්න වෙන්නේ අර කියාපු මාර්ගඵල අවස්ථාවේදී ක්‍රමක්‍රමයෙන් විදර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛ නාත්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුලින් මේ රූප වේදනාදී මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය, ශූන්‍ය ස්වභාවය, හිස් බව මේක හරියට ප්‍රත්‍යක්ෂ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන කරගත්තු අවස්ථාවේදී ඉබේටම ගිලිහෙනවා. එපාකමක් ඇති වෙනවා. එපාකමක් ඇති වෙලා අර තමන්ගේ කරේ හදිසියේ එල්ලපු මලකුණක් වගේ මේක තල්ලු වෙලා යන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි යන මාර්ගඵල ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ. ඕකටයි නිවන කියන්නේ. ඒක තමයි ලොකුම සැනසීම කියලා කියන්නේ. බර බිම තැබුවා කියලා කියන්නේ ඒකටයි. පංචස්කන්ධ භාරය බිම තැබුවා කියන්නේ. ඒ ඔන්නෝ ඒ නිවන කරා යන ගමනයි මේ පින්නතුන් අද දවසේ මේ ශීල සමාදාන ආදීන් ධර්ම ශ්‍රවණ ආදීන් මේ කරන්නේ. ඉතින් කල්පනා කරන්න ඕන අද මේ ධර්ම දේශනාව අපි හැම සාමාන්‍යයෙන් අපි ඒක බුද්ධ දේශනාවට අදාළ දෙයක් සරල අන්දමින් පටන් ගත්තට සමහර විට ක්‍රමක්‍රමයෙන් මේක ගැඹුරු වෙනවා. ඒ හැම එකක් ගැනම මේ පින්නතුන් කල්පනා කරලා තමන්ගේ පරමාර්ථයට එක ගැළපෙන ආකාරයට අපි දේශනා කරන කාරණා තමන්ගේ ජීවිතයට ලං කරගෙන හැකි තාක් ඉක්මනින් මේ ජාති ජරා මරණ ආදී මේ සියලු සංසාර දුකින් අත් මිදිලා අර කියාපු ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් මිදිලා මේ ලෝකයේ කෙලවර කරන ලෝකයෙන් එතර වෙන ඒ ලෝකෝත්තර වූ ඒ බුදු පියාණන් මහසේ දක්වා වදාළ උතුම් නිර්වාණ අමෘතය ලබා ගැනීමට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන්නේ උතුම් නිර්වාණය නිරුපදිත ත්‍ත්වය ලබා ගැනීමට මේ අද දින රැකින ලද සීලය කරන ලද භාවනාව මේ අසන ලද මේ සද්ධර්ම හේතු වාසනාව උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් එතකොට මෙතෙක් මේ අපි ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණීමේ මේ වශයෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරේ ඒ තම තමන් නම් ඉන්නේ ඇසිය මේ පරලෝකීය ආයම් තාඥාතින් වෙත්නම් ඒ ඥාතිනුත් වගේම දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලාතු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුනුත් අනුමෝදන් වී අවීචිය සිට අකනිටා දක්වා වූ සීල සත්‍යයන් අනුමෝදන් වී අකි තාකික් මනිනේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මම මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්න. එත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභය සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානුපත්තිය සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ තත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.